సమంతా చక్రవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంతా. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. ఏ అప్పగే శాస్త్రువు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా. అపే పండితామధురన్ వహన్సేగే అవసరాయ్ సుపిన్వత్ని అదత్ మే పిన్నుతున్ హెమదినామ బలాపొరొత్తు అన్నీ ధర్మశ్రవణే కరన్నటాయ్. అద దేశనావే దాయకత్వయిగిన కటయుతు కరన్నీ నొంబర 19 ఇక దుమ్రియపల పార సీదువ లిపిని పదించి పద్మా కహవల మహాత్మ్య అతులు తూదరువన్ ప్రధాన పిన్నత్ పిరిస అదత్ ఇతామ శ్రద్ధావిన్ మీ దేశనావ సందహా దాయకత్వేగిన కటయుతు కరను పద్మా కహవల మహాత్మ్యటాత్. ఎవగేమ విశేషేన్మ డిపి కహవల మెతితుమాన్ ప్రధాన మీగే సీలు జ్ఞాతి ఇంటాత్ ససర దుఃఖ నిమాకర గనీమ పినిస మే కుసల్ ధర్మదానయక్వేవా కిలపి అధిష్టాన కరమిన్ దేశనావ ఆరంభ కరను. పిన్నత్ని అపిట హెమ వెలావకమ లోకే అరమును మునగహెను. ఏ అరమును తమై అపి జీవత్ కరవాన్ని అరమును తమై అపే జీవితే పవత్మ కీలకేయాన్ని అరమున అరమున వటేట తమై మీ సిత పవతీని సితువిలి పవతీని సిత ఉపదినో అనం యాం తెనక సిత పవతినో అనం యాం తెనక సిత ఉపదిన కమాత్ సిత పవతిన కమాత్. పిన్నత్ని అరమును నిసామ వెన దయాక్ అరమును నిసామై ఏదే వెన్నే సిత ఉపదిన్నేత్ సిత పవతిన్నేత్ అరమును నిసా అరమును వలిన్ తొరవ సిత ఉపదిన్నేత్ నెహే సిత పవతిన్నేత్ నెహే. ఎతకట అపిట అరమును వెన్నే మనోవద్ అరమును వెన్నే పిన్నత్ని ఇంద్రియ అద్దెకిం టిక ఎచ్చర దరముడు వెనినే అతీతయత్ తరముడు వెను అనాగతయత్ తరముడు వెను ఇక అని మే వెలావే రూపే అరమును వెలా అపిట సిత ఉపదినో సిత పవతినో ఇక వెనో అబ్బా ఇయ్య దక్కే వారమును వెలా అపిట సిద్ధ వెనో మే తత్వయ హిట దకింట హితాగ నిన్నే వారమును కరగన తపట మీ తత్వం వినో హెబే ఇక దయాక్ తినో యం తెనక సిత ఉపదినో అనా సిత పవతినో అనా ఏక మునమట్టమీ హరి అరమునకి నిసా వినేక అరముని తొరవ ఏక వెన్ని నెహే ఇక వెన్ని అరమున వటేట మాయ్ అరముని తొరవ ఎన్ని వెన్ని నే ఇతడు మీ సితే పవేత్మతుల అతను సితే పవత్మ ఇకని సిత ఉపదినే కత్ సిత పవతినే కత్ కీలకేన అంటే పవతిన కీలకేన మితన మీ అరమున నిసా తమాతుల పటగాన్న చిత్త చైతసిక ప్రవాహాయ. ఎతకొట దెన్ మే విలావే రూపే అరమును కరగనత్ మే విలావే శబ్దే అరమును కరగనత్ మే విలావే గంధ సువంధ అరమును కరగనత్ మే విలావే రసపహాస అరమును కరగనత్ సిత ఏకే అన్ని సిత ఉపదినకమత్ సిత పవతినకమత్ సిద్ధవినో అని వగేమ అతీతే అరమును కరగనత్ అనాగతే అరమును కరగనత్ సితత్ ఏ వగేం పిన్వత్ని సిత ఉపదినకమత్ సిత పవతినకమత్ సిద్ధవినో ఆ చిత్త చైతసిక ధర్మ ప్రవాహ హటగాను ఎచ్చరదు నే మీకు బరపతల మారబుదే తమాయి బరపతల మారబుదే පින්වත්නි, ප්‍රඥප්ති අරමුණු කරගෙන සිතත් සිතුවිලිත් සමුදේවීම ප්‍රඥප්තිය. තොර දැන් අපි මෙතන වචන තුනක් දැන් පාවිච්චි කරා. මොකද්ද? පින්වත්නි, අරමුණ ඇසුරු කරගෙන අරමුණෙන් තොරව අපට කවදාවත් සිතක් උපදින්නේ නැහැ. සිත පවතින්නේ නැහැ අරමුණෙන් තොරව. සිත ඉපදීමද, සිතේ පැවතීමද, සිතුවිලි ප්‍රවාහය අකණ්ඩව ගලාගෙනීමද සිද්ධ වෙන්නේ අරමුණු නිසා. එතකොට මොනවද අපිට අරමුණු වෙන්නේ? ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ, අපිට අරමුණු වෙන්නේ මේ වෙලාවේ අපි අත්දකින්න දේවල් ටික. අත්දකින්නේ, අත්දැකීමයිති ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට. හරි. එතකොට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් ගන්නව අරමුණු කරගෙන විතරද අපි තුල පින්වත්නි සිත සහ සිතේ පැවැත්ම, චෛතසික ධර්මයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ නැහැ. අතීතේ අරමුණු කරගෙනත් ඒක සිද්ධ වෙනවා, අනාගතේ අරමුණු කරගෙනත් ඒක සිද්ධ වෙනවා. හරි. එතකොට අතීතේ අරමුණු කරගෙන අනාගතේ අරමුණු කරගෙන මේ දේ සිද්ධ වෙනවා නම් එච්චරද නෑ. මේකේ බරපතලම தত্ত্বය තමයි ප්‍රඥප්තිය අරමුණු කරගෙන චිත්තචෛතසික ධර්ම හට ගන්න එක. ප්‍රඥප්තිය කියලා අපි කියන්නේ මොනවද? අපි පණවගත්තු தত্ত্বය. එතකොට අපි පණවගෙන තියෙන බරපතලම தত্ত্বය මොකද්ද? අපි පණවගෙන තියෙන බරපතලම தত্ত্বය තමයි මේ පුද්ගල භාවය. මෙන්න මේ පුද්ගල භාවයේ අරමුණු කරගෙන, පුද්ගල භාවය කියන්නේ ප්‍රඥප්තිය, අපි පණවගත් එක. එහෙම පුද්ගල භාවයකින් ගන්න මොකක්වත් නැහැ. ස්කන්ධයන්ගේ හට ගැනීම විතරයි තියෙන්නේ. අපි ගොඩක් දේශනාවල කරලා තියෙනවා. මේ පුද්ගල භාවයේ අරමුණු කරගෙන අපට පින්වත්නි සිතත්, සිත තුළ හට ගන්න චෛතසික ධර්මත් උපදිනවා, පවතිනවා. එතකොට අන්න ඒ නිසා තමයි පුද්ගල භාවයේ බිඳින්න උවමනා කරන්නේ. එතන පුද්ගල භාවය හැම බිඳින්න බෑ. පුද්ගල භාවය බිඳින්න ඉතාම අත්‍යවශ්‍ය දෙයක් තමයි. එතකොට එයා මේ தත්ත්වය අඳුනගන්නේ කයිති මොකටද? සම්මාදිට්ඨියට. ඒ කියන්නේ මොකද අඳුනගත්තේ? අඳුනගත්තේ අරමුණු ප්‍රත්‍ය. ඔකට අපි කියනවා ආරම්මණ ප්‍රත්‍ය කියලා කියනවා. අරමුණු ප්‍රත්‍ය. ආරම්මණ ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද? ආරම්මණ ප්‍රත්‍ය කියන්නේ අරමුණ වටේ සිතත්, සිතක උපදින චෛතසික ධර්මත් හට ගන්නවා. අරමුණින් තොරව සිතකුත් නැහැ, සිතේ හට ගන්න චෛතසික ධර්මත් නැහැ. අරමුණින් තොරව මොකක්වත් වෙන්නේ නැහැ. එහෙනම් මේ අරමුණු වීම කියන එක, අරමුණු වීම කියන එක නැත්තම් පින්වත් එතන මොකක්වත් නැහැ ඇත්තටම. අරමුණු වීමකින් තොරව අරමුණු මුණ ගැහෙන මට්ටම තුල ඇති වෙන ව්‍යාකූල ප්‍රශ්නයක් තමයි අපි මේ විසඳන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ යම් තැනක දැනට අපි සම්මාදිට්ඨියෙන් දැනගන්නේ මොකද්ද? අරමුණ වටේට සිතත්, සිතුවිලිත්, චිත්තචෛතසික ධර්මත් හට ගන්නවා. දෙවැනි එක, අරමුණෙන් තොරව සිත උපදින්නෙත් නැහැ, සිත පවතින්නෙත් නැහැ. සිතේ ඉපදීම සහ සිතේ පැවතීම තියෙන්නේ අරමුණ වටේටමයි. මේ ඔක්කොම අයිති මොකටද? සම්මාදිට්ඨියට. ඊට පස්සේ මොනවද අරමුණු වෙන්නේ? මේකත් අයිති සම්මාදිට්ඨියට. මොනවද අරමුණු වෙන්නේ? රූපාරම්මන රූපේ අරමුණු වෙනවා, සද්දාරම්මන ශබ්දේ අරමුණු වෙනවා, ගන්ධාරම්මන ගඳ සුවඳ අරමුණු වෙනවා. එතකොට සිත උපදිනවා. සද්දාරම්මනික සද්ද විතරයි අරමුණු වෙන්නේ, සිත උපදිනවා. ඊට පස්සේ ශබ්දේ අනුව හිතන්න පුළුවන්. ඒක ඇතුලේ තමයි ශබ්දේ අඳුනගන්නේ. මේ ස්ත්‍රියකගේ හඬක්, මේ පුරුෂයෙකුගේ හඬක්, මේ නම් හාඳුරු කෙනෙක්ගේ හඬක් අඳුනගන්නවා. අය අඳුනා ගැනීම ඇති වෙන්නේ මොකක් නිසාද? ශබ්දාරම්මන, ශබ්දේ අරමුණු වීම ඇතුලේ. එතකොට ශබ්දේ අරමුණු වීම ඇතුලේ මොකද්ද වෙන්නේ? ශබ්දේ අරමුණු වීම ඇතුලේ පින්වත්නි සිත උපදිනවා, සිත පවතිනවා. ඒක ඇතුලේ චිත්තචෛතසික ධර්ම හට ගන්නවා. මේ දැනුවත් වීම, දැන් මේ බණ කියලා ඔයාලට අපි කියන දේ අයිති මොකටද? සම්මාදිට්ඨියට අයිති. ඊට සම්මාදිට්ඨියට අයිති තව කෑල්ලක් තියෙනවා, තව කොටසක් තියෙනවා. මොකද්ද? මේ අරමුණු වීම කියන්නේ රූපාරම්මන, සද්දාරම්මන ආදී අරමුණු වීම පමණක්ද? නෑ නෑ නෑ. අතීතේ අරමුණු වෙනවා, අනාගතයත් අරමුණු වෙනවා. එතකොට අතීතේ මොනවද අරමුණු වෙන්නේ? අතීතේ රූප අරමුණු වෙනවා, අතීතේ ශබ්ද අරමුණු වෙනවා, අතීතයේ ගඳ සුවඳ ඔය විදිහට අනාගතයේ රූප නොදැකපු රූප ශබ්දාදියත් අරමුණු වෙනවා. එතකොට රූප අරමුණු වීම ශබ්ද අරමුණු වීම විතරද මේ වෙලාවේ සිද්ධ වෙන්නේ? නෑ පින්වත්නි. අතීතයේ කුසලා කුසල අරමුණු වෙනවා. අතීතයේ කුසලා කුසල අරමුණු වෙනවා. දැන් උදාහරණයක් විදිහට අතීතයේ රුවන්වැලි සෑය වැඳලා තියෙන එක මේ වෙලාවේ අරමුණු වෙනවා. මේ වෙලාවේ අරමුණු වෙනකොට සිත උපදිනවා. සිත පවතින පටන් ගන්නවා. ඒ අණුව පවතින්නේ හොඳද? ඒ අණුව පවතින ගන්නවා. ඒ අණුව චෛතසික ධර්ම හට ගන්නවා හිතේ. වේදනා චෛතසිකේ, වේදනාව චෛතසිකයක්. වේදනාව කියන්නේ චෛතසිකයක්. ඒව හට ගන්නවා. අරමුණු උනේ මොකද්ද? අතීත කුසලය. අතීත අකුසලයේ අරමුණු කරගෙනත් මේ වෙලාවෙම ඕක වෙනවා. අතීතේ අකුසලයේ, අතීතේ කාමයේ වරදවා හැසිරිච්ච එක අරමුණු කරගෙන අතීතේ දැන් යා එහෙම එකක් නැහැ. එයා දැන් බොහොම සිල්වත්. තරුණ කාලේ කාමයේ වරදවා හැසිරිච්ච එකක් අරමුණු වෙලා යම් කෙනෙකුට සිත උපදින්න පුළුවන් ද? ඒ සිතේ වේදනා චෛතසිකේ හට ගන්න පුළුවන්, යම්කිසි දුක් වේදනාවක් හට ගන්න පුළුවන්. අපරාධේ කාලේ හිම වුණේ, ඒ කාලේ ධර්මයක් තිබ්බනම් මට ඕම වෙන්නේ නැහැ කියලා වේදනා චෛතසිකේ දැන් හට ගන්නවා. ඔය වගේ චෛතසික ධර්ම හට ගන්නවා. හැබැයි සිත උපදිනවා නම්, කොතනාරි සිත පවතිනවා නම්, එක්කෝ මේ වෙලාවේ රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු වෙන්න ඕන, එක්කෝ අතීතේ රූප ශබ්ද ආදී අරමුණු වෙන්න ඕන, අනාගත රූප ශබ්ද ආදී අරමුණු වෙන්න ඕන, නැත්නම් අතීතේ කුසල් අරමුණු වෙන්න ඕන, අතීතේ අකුසල් අරමුණු වෙන්න ඕන, අනාගතේ කරන්න ඉන්න කුසල් දැන් කටින පිංකම් කරලා නැහැ කරන්න ඉන්නවා, නමුත් මේ අවුරුද්ද ඒක අරමුණු කරගෙන මේ වෙලාවේ සිත උපදින්න පුළුවන්. සිත තුළ චෛතසික මම මෙහෙම කරනවා කියලා හිතනකොට පවා එයාට වේදනා චෛතසිකේ හට ගන්න පුළුවන්. හරිද? එතකොට ওই විදිහට වෙනවා. එතකොට මේකේ බරපතලම தත්ත්වය මොකක්ද? දැන් මේ ඔක්කොම දැනුවත් වීමයි ති මොකටද? සම්මා දිට්ඨියට අන්න හරි. මේ හදන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඇත්තටම මේ හදන්නේ සම්මා දිට්ඨිය. ඊට පස්සේ සම්මා දිට්ඨිය විතරක් මදි සෝවාන් වෙන්න මාර්ග ඥානය හදන්න ඕන. ඊට පස්සේ තමයි ඵලයටපත් වෙන්නේ. සම්මා දිට්ඨිය මාර්ග ඥානය ඊට පස්සේ ඵලයටපත් වෙනවා. ඉතින් මාර්ග ඥානය හදන්න තමයි බණ අහලා සමාධිය වඩන්නේ. සමාධිය වඩන්නේ. එතකොට සම්මා දිට්ඨිය මාර්ග ඥානයේ ඵලයටපත් වීම. ඕක තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන්නේ. මේ සත්‍ය කියන්නේ මේ මොකද්ද? මේ ඔයාලා තුල සිද්ධ වෙන දේ. අපි තුල නිරන්තරයෙන් සිද්ධ වෙන දේ මේ කියන්නේ. අපි තුල নিরතුරුව මේ වෙලාවේ සිද්ධ වෙන දේ මේ තේරුම් කරන්නේ. වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ වෙලාවේ අපි තුල සිද්ධ වෙන දේ අපි මේ විදියට හොඳට දරා ගන්න ඕන. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ ඊට පස්සේ සෝවාන් වෙන්න බෑ මාර්ග ඥානය හදන්න නැතු. පින්වත්නි මතක තියාගන්න, මගඵල ලබන්න නම් මාර්ග ඥානය ඕනමයි. ඒක තමයි කෘත්‍ය ඥානය කියලා කියන්නේ. ඒක මේ සම්මා දිට්ඨියට සමාර්ථ මේ සම්මා දිට්ඨිය කෙලින්ම නෑ. ඒක තියෙන්නේ සීල සමාධි ප්‍රඥාව. ඒක තියෙන්නේ එතන සම්මා දිට්ඨියත් අයිති ප්‍රඥාවට. නමුත් ඉතුරු කෑලි ටික හදාගෙන වෙන්න වෙනවා. ඒක තමයි මාර්ග ඥානේ, මාර්ග ඥානේ කියලා කියන්නේ. ඒක තමයි තිපරිවට්ටේ කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. ඒතර මේ කියන්නේ මේක සත්‍ය මේ කියන්නේ. මේ කියන්නේ සත්‍ය. එතකොට සත්‍ය මොකද්ද? සත්‍ය ඥානේ කියන්නේ දැන් අපි කියනවා. එතකොට මේකේ බරපතලම தත්ත්වය තමයි පඤ්ඤත්ති අරමුණු කරගෙන අරමුණු වීම දිනවනේ. මොනවාද? රූපාරම්මන සබ්දාරම්මන ආදී, අතීත රූපාරම්මන සබ්දාරම්, අනාගත නූපන් රූපාරම්මන සබ්දාර අරමුණු වෙනවා ඒවා. ඒ අරමුණු වෙලා සිත උපදිනවා, සිත පවතිනවා. අරමුණ වටේට වෙන්නේ අරමුණක් නැත්තම්, අරමුණක් නැත්තම් මොකක්වත් නැහැ. එහෙනම් යම්කිසි සත්‍යයේ ගමන් මඟ, සත්‍යයේ පැවැත්ම තීරණය වෙන්නේ මොකද්ද? තිරණ වෙන තීරණාත්මක සාධකය තම අරමුණු. අරමුණු පින්වත්නි කවදාවත් අරමුණින් තොරව රාගේ නැහැ, දේසේ නැහැ, මෝහේ නැහැ, මුකුත් නැහැ. අරමුණු වීම ඇතුළෙමයි රාග, දේස, මෝහ සිත තුළ ජනනය වෙන්නේ, සිත තුළ හටගන්නේ. එතකොට මේකේ කෙලෙස් සහගත බරපතලම අරුබුදේ මොකද්ද? මේකේ බරපතල තත්ත්වයක් තියෙනවා. දැන් රහතන් වහන්සේටත් අරමුණු වීම තියනවද නැද්ද? තියෙනවනි. රාතන් වහන්සේගේ සිත උපදින්නේ නැද්ද? උපදිනවා. හැබැයි රහතන් වහන්සේ මේක අර බරපතල කෑල්ල රහතන් වහන්සේට නේ මොකද්ද? අරමුණු වීම ඇතුළේ පඤ්ඤප්ති සහගතකම ප්‍රඥප්තිය. සත්ව ප්‍රඥප්තිය ඇතුළේ චිත්තචෛතසික ධර්ම හටගන්නේ. ඒ සත්ව ප්‍රඥප්තිය ඇතුළේ චිත්තචෛතසික හටගන්නකොට සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, මම ඉන්නවා කියන ගතිය එනවා. සත්ත පඤ්ඤප්ති කියලා එකට කියන්නේ. ඒකට මොකද්ද කියන්නේ? සත්ත පඤ්ඤප්ති. එතකොට මේ සත්ව ප්‍රඥප්තිය නිසා සත්ව ප්‍රඥප්තිය නිසා පින්වත්නි සත්ව ප්‍රඥප්තිය අරමුණු කරගෙන සිත උපදිනවා. චෛතසික ධර්ම හට ගන්නවා. සත්ව ප්‍රඥප්තිය සත්වයක ඉදිරි පණවගෙන ඉන්න නිසා නම් සිතුවිලි හට ගන්නකොට ඒක රාගයට සම්බන්ධමයි, ද්වේෂයට සම්බන්ධමයි, මෝහයට සම්බන්ධමයි. ඇයි? සත්ව වශයෙන් පණවගෙන ඉන්නකම නිසායි එයා චිත්තචෛතසික ධර්ම හටගන්නේ. සත්ත පඤ්ඤත්තිය නිසා. සත්ත පඤ්ඤත්තිය නිසා චිත්ත. එතකොට පඤ්ඤත්තිය කියන්නේ පණවගෙන නේද? ඒ පණවගෙන ඉන්නකම නිසා නම් පින්වත් නිසිත උපදින්නේ, සිත පවතින්නේ. ඒ පැවැත්ම ඇතුළේ හටගන්න චෛතසික අනිවාර්යෙන් අනුසය ධර්මයන් හා සැසඳී පවතින. ඒ නිසා තමයි දැන් මේක දැනුවත් වෙනවා, හොඳට දැනුවත් වෙනවා. දැනුත් ඉන්නේ ඒක ඇතුලේ තමයි, නමුත් දැනුවත් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා සම්මාදිට්ඨිය යම්තාක් දුරට හදලා, එයා සම්මාදිට්ඨිය යම්තාක් දුරට හදලා මොකද කරන්නේ? දෙවි ඊළඟට කරනවා ලස්සන දෙයක්. ඒ තමයි මාර්ග ඥානය හදන්න ගන්නවා. මෙන්න මේ කොටස තමයි ඉතාම වැදගත් කොටස, මාර්ග ඥානය හදන එක. ඒක හරිම අවශ්‍යයි. ඒක හරිම වැදගත් මාර්ග ඥානය හදන එක. ඒතර මේ මාර්ග ඥානය හදන කම, මාර්ග ඥානය හදන කොටස, ඒකට තමයි අවශ්‍යර සත්පඤ්ඤත්තිය බිඳින්න තමයි කෝ සත්වේ කෝ පුද්ගලෙක්, කොතනද සත්‍යය ඉන්නේ, කොතනද පුද්ගලයා ඉන්නේ කියලා විමර්ශනය කරන්නේ. අන්න එතනදී තමයි අර එක එක විදියට විග්‍රහ කරන්නේ. ධාතු වශයෙන් බෙදලා බලනවා, ස්කන්ධ වශයෙන් බෙදලා බලනවා, ආයතන වශයෙන් බෙදලා බලනවා, නාම රූප වශයෙන් බෙදලා බලනවා. බෙදලා බලනකොට මොකද වෙන්නේ? බෙදලා බලනකොට මේ බෙදලා බලන එකයි තියෙ මොකටද? එතකොට බෙදලා බලන්න ඕන කවුද? එයා බලන්න ඕන බෙදලා. තමන් බලන. ඒ බලනකොට මාර්ග ඥානය තුලින් ඵලයටපත් වීම කරා එයාගේ ඇතුළ ලෑස්ති වෙන්න පටන් ගන්නවා. අන්නේ බෙදලා බලනකොට යට එක එක විදියට බෙදන්න පුළුවන්. එක විදියකට නෙමෙයි. එයා දන්නේ අපි කොහොමද එයා බෙදා ගන්න ඕන කියලා. ධර්මයේ බෙදලා බලන ක්‍රම ගොඩාක් තියෙනවා. එකක් දෙකක් තුනක් නෙමෙයි, ධර්මයේ බෙදලා බලන ක්‍රම ගොඩාක් තියෙනවා. එයා බෙදලා බලන, ඒ කියන්නේ සත්ත පඤ්ඤත්තියනේ තියෙන්නේ. සත්වයා කියන එක බෙදලා බලන්නේ. සත්ත පඤ්ඤත්තිය නිසානේ දැන් මේ සිත උපදින්නේ, සිත පවතින්නේ, සිත තුළ චෛතසික හටගන්නේ. උදාහරණයක් විදිහට වේදනා චෛතසික හටගන්නේ. එතකොට මේ වේදනා චෛතසික රාගයට සම්බන්ධයි, ද්වේෂයට සම්බන්ධයි, තණ්හාවට සම්බන්ධයි, නන්දියට සම්බන්ධයි, උපාදානයට සම්බන්ධයි. ඇයි? එයා සත්ව පඤ්ඤත්තියනේ. එයා පණවගෙන ඉවරයි. පණවගත් එකක් ඇතුලේ තමයි එයා බලන්නේ. මේ ලෝකේ පණවගත්ත තත්ත්වයක් ඇතුලේ විමසා බලනකොට මේ ව්‍යාකූල අර්බුදයට එයා අහුවෙනවාමයි, මේ ප්‍රශ්නෙට එයා අහුවෙනවාමයි. එයාට මේ ප්‍රශ්නේ නවත්තන්න බෑ. එයා මේ ගැටලුවට අහුවෙනවා. එයා මේ ව්‍යාකූල අර්බුදයට අහුවෙනවා. මේ අර්බුදයෙන් එයාට ගැලවෙන්න පුළුවන් කමක් නෑ. අහුවෙනවා. ඒ නිසා මේ අර්බුදයෙන් ගැලවෙන්න එයා පාවිච්චි කරන්න ඕන එකම ආයුධය මොකද්ද? මාර්ග ඥානය. මේ මාර්ග ඥානය තමයි එයා පාවිච්චි කරන්නේ. හරියට කාලයක් ලිඳක් බොර වෙලා නම්, හිතන්නකෝ නම් කාලයක් පරණ බොර වෙච්ච ලිඳක් තියෙනවා කියලා. ඒ පරණ බොර වෙච්ච ලිඳ බොර වෙලා තියෙන බවත් එයා දැනුවත් වෙනවා. ඒ ලිඳ මෙච්චර කාලෙකින් ඉහලා නැතුව ඇති කියලත් එයා දැනුවත් වෙනවා. අනුමානෙට දැනුවත් වෙන්නේ. හරියටම ගණනය කරගන්න බෑ. මේ වතුර අයින් කළොත් එහෙම පිරිසුදු වතුර ඒවි කියලා දැනුවත් වෙනවා. මේ වතුර එනකොට පිරිසුදු වතුර එනකොට ඒ පිරිසුදු වතුර මතින්ම මේ ලිඳද සුද්ධ කරන්න ඕන කියලා දැනුවත් වෙනවා. මේ දැන් අපිරිසුදු වෙලා තියෙන වතුර බරපතල අවුරුදු 100 ගානක් දහස් ගානක් අපිරිසුදු වෙලා නම් මේ අපිරිසුදු වෙච්ච වතුර නම් ඇඟේවත් ගාව ගන්න ඕනේ නැහැ, මගේ ඇඟේ ආසාද්මිකතාවය එන්න පුළුවන් කියලා දැනගන්නවා. ඔක්කොම කතාව දැනගන්නවා. ඒ දැනගත්ත කියලා පිරිසුදු වතුර බොන්න පුළුවන්ද? බොන්න බෑ. අනිත් දැන් ඒ ලිඳ අපිරිසුදු වී ඇති බව, ලිම් බැම්මද අපිරිසුදු වී ඇති බව, මේ වතුර මෙන්න මේ තරම් කාලයක් පරණ වෙන්න පුළුවන් බව, මේ පරණ වෙච්ච වතුර බාල්දියක් පාවිච්චි කරලා අයින් කරන්න ඕන බව, මේ වතුර නම් මගේ ඇඟේවත් ගාව ගන්න ඕනේ නැහැ, මේ වගේ ආසාත්මිකතා මතු වෙන්න පුළුවන් බව, මොකද එච්චර පල් වෙලා. හැබැයි මේ වතුර අයින් කළොත් ලිඳ ඇතුලෙන් අලුත් වතුර එන බව, ඒ අලුත් වතුර නම් මගේ ඇඟේ ගෑවුනට කමක් නැති බව, ඒවා බොන්න පුළුවන් බව, ඒ ඔක්කොම දැනුවත් වෙනවා. අනුමානෙට තමයි දැනුවත් වෙන්නේ. ඒක තමයි සම්මා දිට්ඨිය. මාර්ග ඥානේ කියලා කියන්නේ මේක. ඉතින් හොඳ ලණුවක් එහෙම බැඳලා හොඳ බාල්දියක් ලෑස්ති කරගෙන මේ වතුර ඉතා ප්‍රවේශමින් අයින් කරන්න පටන් ගන්නවා. මාර්ග ඥානේ කියන්නේ ඕකට. ඊට පස්සේ වතුර අයින් කරගෙන යනකොට යට වැඩ කීපයක් පියවර කීපයකින් කරන්න වෙනවා. මොකද්ද? වතුර ටික අයින් කරනකොට පිරිසුදු වතුර ගලාගෙන එනකොට තවදුරටත් වතුර අයින් කරන කෘත්‍යය. ඊළඟ එක මොකද්ද? ඒ පිරිසුදු වතුර එනකොට ලිඳට සමීප වෙන්න ඕන බව. බෑනේ ලිම්බැම්ම හොදන්න බෑනේ උඩ ඉඳලා. ලිම්බැම්ම හොදන්න දෙවෙනි කෘත්‍යයක් අවශ්‍ය බව. තුන්වෙනි එක. ඒ ලිම්බැම්ම හොදලා ලිම්බැම්මේ තියෙන අපිරිසුදු වෙච්ච කාලාන්තරයක් පල් වෙච්ච ඒ ලිම්බැම්ම පිරිසුදු කොට ඒ ලිම්බැම්මේ ලිම්බැම්මේ ජරා වෙච්ච වතුර ලිඳට එකතු වෙනකොට ඒ වතුර ද අයින් කරලා දාන්න ඕන බව. ඊට පස්සේ නැවත උනන වතුර අයින් කරමින් ලිම්බැම්ම සෝදා කාලයක් යනකොට තුන්වෙනි කෘත්‍යය පිරිසුදු වතුර පානය කළ හැකි බව. ඒ වතුර මා ආසාත්මිකතාවයකට ලක් නොකරන බව. මේ වගේ කෘත් වැඩ ගොඩක් තියෙනවා. එතකොට ලිඳේ අපිරිසුදු වෙච්ච වතුර අයින් කරන්න පාවිච්චි කරන මූලික தත්ත්වේ ඊටම දුරස්ත වැඩ පිළිවෙලක්. ඇයි? තමන් තුල ආසාත්මිකතාව එන්න පුළුවන්. දුර ඒක පිරිසුදු වතුර වලට කිට්ටු නෑ. එතකොට යා මොකද කරන්නේ? හොඳ ලණුවක් බැඳලා ලිඳට දාලා බාල්දියක් එමීට වතුර අරන් අයින් කරන්න පටන් ගන්නවා. එතකොට අයින් කරන එක දුර ඉඳලානේ කරන්නේ. ලිඳට බහැලා කරන්නේ ඇයි? ලිඳේ වතුර ගෑවුනාට පස්සේ අවුරුදු දහස් ගාණක් පරණ පල් වෙච්ච වතුර නම් ඇඟ කසන්න පුළුවන්, ආසාත්මිකතා එන්න පුළුවන්. ඒ නිසා ඒ ආසාත්මිකතා එන බව එයා දන්නවා. ඒ දන්න එක තමයි සම්මා දිට්ඨිය. ඒක දන්නවා. එතකොට එයා මොකද කරන්නේ? ඊළඟට එයා මොකද කරන්නේ? ඊළඟට එයා කරන දේ තමයි පින්වත්නි, එයා මේ ලිඳට බාල්දිය දාලා හොඳට ලණුවකින් ගැට ගහලා එයා කරන්නේ මේ වතුර අරගෙන එළියට විසි කරනවා. හරියට මේ බාල්දියකින් ලිඳේ දුර ඉඳලා ලණුවක් පාවිච්චි කරලා බාල්දියක් ලිඳට දාලා වතුර ටික විසි කරන එක අදිශීලය වගේ දුර ඉඳලා කරන්නේ. තවම නිවනට සමීප නැහැ. නිවනට සමීප මොකද්ද? ප්‍රඥාව. අදිපඤ්ඤා කියන කොටස තමයි නිවනට කිට්ටු. හරියට මේ පල්වෙච්ච වතුර අයින් කරන මූලික කෘත්‍යය. දුර ඉඳලා ඒක කරන්නේ. වතුරට කිට්ටු නෑ, වතුර ලඟ වෙලවත් නෑ, පිරිසුදු වතුර කියන එක දැකලවත් නෑ. පිරිසුදු වතුර කොහොමද ලිඳේ කොයි පැත්තෙන්ද වතුර ගලාගෙන දන්නේත් නෑ එයා. හැබැයි එක දෙයක් දන්නවා. මොකක්ද දන්නේ? මේ වතුර අයින් කළාට පස්සේ පිරිසුදු වතුර එනවා. ඒ පිරිසුදු වතුර එනකොට ලිම්බැම්ම හොදලා අරිනවා දෙවනි වැඩේ. ඊට පස්සේ හොඳට ලිම්බැම්ම හොදලා අරින්න නම් ලිඳට කිට්ටු වෙන්න වෙනවා, ලිඳට බහින්න වෙනවා. උඩ ඉඳලා මේ වැඩේ කරන්න බෑ. හැබැයි මේ අපිරිසුදු වතුර තියෙද්දි බහැලත් හරියන්නේ නැහැ. ආසාත්මිකතා එන්න පුළුවන්, ඒක කහන්න පටන් ගන්න පුළුවන්, ඊට වඩා බරපතල ආසාත්මිකතා එන්නත් පුළුවන්. එතකොට එයා මොකද කරන්නේ? එතකොට එයා කරන්නේ මුලින්ම දැන් අපිරිසුදු වෙලා තියෙන වතුර ටික අයින් කරගන්න වෙනවනේ. එතකොට එයා බාල්දියක් දාලා ඉතින් මේ වතුර ටික අයින් කරන්න පටන් ගන්නවා. ඒක හරියට අදිශීලයේ කෘත්‍යය වගේ. ඒක ලේසිද අමාරුද? ලේසිද අමාරුයිද? ඒක අමාරුයි වැඩි. නම් මේ සීලයක වැඩේ අමාරුයි ගොඩා. ඒකනේ සිල් රකින්න එක පුදුම අමාරු වැඩන්නේ. පින්වත්නි, ප්‍රාණඝාතේ කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගත්ත කෙලෙස් සහගත මිනිස්සෙකුට ඕක මහ වෙහෙසයිනේ. ඇයි? අර ප්‍රාණඝාතේ කරන්න අවස්ථාව නිතරම දෙනවා. මේ කෙලෙස් සහගත මිනිස්සෙකුට බොරු කියන්නේ නැහැ කියලා සීලයක් අදිෂ්ඨාන කරන එක කොච්චර අමාරුද? ඇයි? මේ නිකම් බොරු විහිළුවට කියවෙනවා. විහිළුවට වගේ බොරු කියවෙනවා. අමාරුයි. ඒක අමාරුයි. ඇයි බොරු කියවෙන්නේ? බොරු කියන්ට අදාළව කෙලෙස් මූලයන් ඇතුළේ තියෙනවා. ඒ කෙලෙස් මූලයන් උතුරලා දානකම් බොරු නොකිය ඉන්නම් කියලා හිතාගෙන අදිෂ්ඨාන කරගෙන ඉන්න එක ඉතාම වෙහෙසකරයි. පහසු නෑ. පොඩ්ඩක්වත් පහසු නෑ. ඉතාම වෙහෙසකරයි. එතන අපිට සිද්ධ වෙලා තියෙන ඉතා වෙහෙසකර දෙයක් කරන්නයි. අමාරු දෙයක් කරන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එතන අමාරු දෙයක් කරන්න වෙලාම තියෙනවා. ඒක කරන්න ඕන පිරිසුදු වතුර බොන්න ඕන නම් එයාට මේක කරන්නම වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේ ඇසේ සංවරය කියන එක උවමනයි. හැබැයි ප්‍රධාන වැඩේ මොකද්ද? ඇහැ සංවර කරගන්න එකද? නෑ පින්වත්නි, සත්ත පඤ්ඤත්තිය බිඳලා ඒ සත්ත පඤ්ඤත්තිය නිසා සිත උපදිනවා නම්, සිත පවතිනවා නම්, ඒ සිතේ චෛතසික ධර්ම හට ගන්නවා නම්, ඒ සිත ඉපදෙන සිත හට ගන්න චෛතසික ධර්ම හට ගන්න ඒ මට්ටම තුල උපාදානය වෙන ලක්ෂණ අයින් කරන්න නම් අරමුණු වීම කියන එක කුමක් ධර්මුණු වෙලා තියෙන සත්ත පඤ්ඤත්තිය ඒක බිඳින්න වෙන වැඩක් තියෙනවා. එහ සංවර කරගෙන වැඩක් නැහැ ඇත්තටම. එහ සංවර කරගන්නේ නැතුව ප්‍රඥාවේ මිහිරි අත්දැකීමට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි එකතු වෙන්න බැරි? එකතු වෙන්න බැරි මේ කාලාන්තරයක් බොර වෙච්ච ළිඳ පිරිසුදු කරගන්න නැතුව වතුර බොන්න බෑ. වතුර බොන්න බෑ. මේක තමයි මේ කෙනෙකුට කියන බුලම බොහොම සමීප උපමාවක් මේ කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? වතුර ටික හියගෙන හියගෙන යනවා, අයින් කරගෙන යනවා. වතුර ටික අයින් කරගෙන යන එක මහන්සියයි. වතුර බාල්දිය නිශ්චිතව යොමු කරන්න ඕන. බාල්දියට පුරව ගන්න ඕන. අදින්න ඕන මේක. උඩට අදින්න ඕන. හැදලා විසි කරන්න ඕන එළියට. ආය බාල්දිය දාන්න ඕන. අමාරුයි. ඒක අමාරු වැඩක්. ඒ වැඩේ නම් පින්වත්නි පහසු නෑ. පහසු නෑ. ඊට පස්සේ මේ වතුර දැන් ගොඩාක් අයින් වෙනකොට මේ ළිඳේ ආයය වතුර එනවනිද? එන්ඩෙන් අයින් කරනකොට අර අපිරිසුදු ගතිය ටික ටික දැන් සීලයක් කාලයක් දියුණු කරනකොට හිත හුරු වෙනවා ඒකට. ඒ කියන්නේ හිත කාලයක් දියුණු කරනකොට හිත මේ සීලයක් කාලයක් දියුණු කරනකොට ඒ සීලය වෙනුවෙන් සිත හුරු වෙනවා. දැන් බොරු කියන්නේ කමාරුවෙන් බොරු නොකිය හිටියට බොරු කියන්නේ නැති මට්ටමක් එනවා ටික. එතකොට බොරු කියන අවස්ථාවේ යෙදෙනකොටම සීලය මතක් වෙනවා. සීලේ මතක් කළා. යාට හිතනවා අපෝ මං සිල් සමාදන් වෙච්ච කෙනෙක්නි, මං බොරු කියන එක හොඳ නෑ කියලා යාට මතක් වෙනවා. ඊට පස්සේ ඔය වැඩේ කර කර හැමදාම ඉන්නක කිසිම තේරුමකුත් නෑ. ඇයි? තියෙන්නේ සත්පඤ්ඤත්තිය බිඳින්නනේ. ඒකෙන් නිවනටපත් වෙන්නේ. සත්පඤ්ඤත්තිය පදනම් කරගෙන සිත උපදිනවා, චෛතසික ධර්ම හට ගන්නවා. සත්පඤ්ඤත්තිය ඇතුළේ නම් සිත උපදින්නේ, සිත අමාරු වෙట్లా ඉවරයි. අයියා සත්වයේ කියලා පණවගත් එක නිසාමයි චිත්තජෛසික ධර්ම ඉපදිලා තියෙන්නේ. සත්වයේ කියලා නැහැ කියලා බලන බැල්මන්ට අදාළ මානසික ප්‍රවේශයේ නැත්තම් එයාට මේ ව්‍යාකූල ප්‍රශ්نين විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. ඇත්තට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හැබැයි දැන් ළිඳේ වතුර අයින් කරන්න අලුත් පිරිසුදු වතුර එනවා. දැන් ටිකක් මේ යම් කිසි ආකාරයක පොඩි යම් විශ්වාසවන්තනීය සාධකයකුත් තියෙනවා. කාලයක් සීලයක් දිනු කරගෙන යනකොට ඉතින් අපේ හිත සීලය උදෙසා සීලය වෙනුවෙන් ලෑස්ති වෙනවා ඇතුළ. දැන් දෙවනි වැඩේ. මොකද්ද දෙවනි වැඩේ? දෙවනි වැඩේ තමයි දැන් ලිම් බැම්ම හොදලා අරින එක. තොර ලිම් බැම්ම හොදන්න වෙන්නේ කුමකින්ද? අලුතෙන් වතුර ඕනේ. අර ආය උනන්නේ පිරිසුදු වතුර නිසා ඒ පිරිසුදු වතුරෙන් අපට පුළුවන්කම ලැබෙනවා ලිම් බැම්ම හොදලා අරින. එතකොට ලිම්බෙම්ම හොදන්න පුළුවන් ද උඩ ඉඳලා? අර බාල්දියෙන් කරා වගේ නෑ. ළිඳට සමීප වෙන්න වෙනවා. එයාට ඉනිමගක් පාවිච්චි කරලා ළිඳට බැහැ ගන්න වෙනවා. ඉනිමගක් පාවිච්චි කරලා ළිඳට බැහැ ගත්තා වගේ තමයි සමාධි කුසලතාවය. දැන් එයා ළිඳට කිට්ටුයි සමාධිය. මේ තමයි මේ මොකද්ද කියන්නේ? මේ මාර්ග ඥානය ගැන මේ කියන්නේ. ඉස්සල්ලා මේ පින්වත්නි අරමුණ වටේට සිත උපදිනවා, සිත තුළ චෛතසික ධර්ම උපදිනවා. මොනවද අරමුණු වෙන්නේ? අතීතයේ අරමුණු වෙනවා, අනාගතයේ අරමුණු වෙනවා, වර්තමානයේ අරමුණු වෙනවා. තව මොනවද? අතීතේ කුසල් අරමුණු වෙනවා, අකුසල් අරමුණු වෙනවා, අනාගතයේ කුසල් අරමුණු වෙනවා, අකුසල් අරමුණු වෙනවා. තව මොනවද අරමුණු වෙන්නේ? අරමුණේ බරපතලම අවකාශේ පඤ්ඤත්ති අරමුණු වෙනවා. මොන පඤ්ඤත්තියද? සත්ත පඤ්ඤත්ති අරමුණු වෙලා චෛතසික ධර්මාට ගන්නවා, සිත උපදිනවා, සිත විලිහට ගන්නවා. ඔය කතාව මොකද්ද? සම්මාදිට්ඨිය. දැන් දෙවණියට හදන්න ඕන මොකද්ද? මාර්ගඥානේ. මාර්ගඥානේ තමයි උපමා කරන්නේ මේ කලෙ ලිඳක කතාවට. හොඳද? මේ ලිඳක කතාව සම්මාදිට්ඨියට නෙමෙයි සම්බන්ධ. ඒක සම්බන්ධ මොකටද? මාර්ගඥානෙට. ඒක සම්පූර්ණයෙන් අයිති මාර්ගඥානෙට. එතකොට දැන් මාර්ගඥානේදී ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා ඉනිමගක් තියලා ලිඳට බැහැ ගන්න වෙනවා. එක්ක ලණුවක් කඹයක් පාවිච්චි කරලා ලිඳට බැහැ ගන්න වෙනවා. හරි? දැන් ලිඳට යන්න කිට්ටු වෙන්න වෙනවා. දැන් සීලය දුර වුණාට සමාධිය කිට්ටු ඉනිවනට. දැන් සීලයේ මැඩේ දුරයි. ලිඳ ඉහින්ද පටන් ගත්තේ ගොඩ ඉඳලා. වතුර අරන් අරන් දාන්න පටන් ගත්තා. ඇයි බැස්සේ නැත්ති? කෙනෙක් කියන්න පුළුවන් බැහැලා දැම්ම නම් ඊට වඩා ලේසිනි කියලා. බැහැලා දැම්මොත් තව අමාරු වැටෙන්න පුළුවන්. මොකක්ද අමාරුව? අර ආසාත්මිකතා ඉන්න පුළුවන්. ආසාත්මිකතා ඉන්න පුළුවන්. ඇඟ කහන්න පුළුවන්. එක එක ප්‍රශ්න ඉන්න පුළුවන්. ඇයි කාලයක් පල්ලෙච්ච වතුරනේ? එනිසා මේ අවදානම දැනගත්ත කෙනා දුර ඉඳලම මේ වැඩේ කරන්න ඕන විදිය තේරුම් අරගෙනයි කළේ. දැන් අර වතුර අයින් වෙන්න පිරිසුදු වතුර එනවා. පිරිසුදු වතුර එන නිසා එයා මොකද කළේ? ඒ පිරිසුදු වතුර පාවිච්චි කරලා ලිම්බැම්ම හොදන්නම් කියලා ලිඳට බැහැගත්තා. ඒ ලිම්බැම්ම හොදන්න බැහැගත් එක හරියට සමාධි කුසලතාව. අදිචිත්ත සමාධි කුසලතාව. මෙන්න මේකෙදි ඉනිමග තියලා හරියට ලිඳට බැහැගත්තා වගේ තමයි මොනවා හරි භාවනාවක් කරන්න පටන් ගන්නවා. මොකක් හරි. ඊට පස්සේ බැහැගත්ත කෙනාට ලිම්බැම්ම හොදන්න අතින් ඒක කරන්න බෑ. පොල්ලෙලි ටිකක් හරි අරන් බහින්න වෙන්නේ. අතින් කරන්න බෑ. මොකද ලිම්බැම්මේ අනාදිමත් කාලයක් තිස්සේ, කාලාන්තරයක් තිස්සේ මේ ලිම්බැම්ම අපිරිසුදු වීමේ අවදානම් සහිත තත්ත්වයක් තියෙනවා ලිඳ ඇතුලේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න මොකද්ද කරන්නේ? එයා ලිඳට බැහැලා ඒක පිරිසුදු කරන්න අදාළ පිරිසුදු විධික්‍රමයක් පාවිච්චි කරන්න ඕන. එතකොට එයා ඒ කියන්නේ පිරිසුදු කරන පුද්ගලයා ළඳ ඇතුලේ ඉන්න ඕන. පිරිසුදු කාරකය තියෙන්න ඕන. ඒ වෙනුවෙන් කැපවීම තියෙන්න ඕන. කාරණා තුනක් තියෙනවා. ළඳට බැහැලා බැම්ම දිහා බලන හිටියට පිරිසුදු වෙන්නේ නැහැ. එයා තුල මැදිහත් වීම තියෙන්න ඕන. එයා තුල මැදිහත් වීම තියෙන්න ඕන. ඊට පස්සේ එයා මැදිහත් වෙලා අපි තම පොල්ලෙලි ටිකක් හරි අරන් ගිහින් හොත්තට ලිම්බැම්ම මදින්න ඕන. මදින්න පුද්ගලයාත් ඉන්න ඕන. එයාත් ඉන්න ඕන. එයා ඉන්නත් ඕන මදින්න අදාළ දේවල් ටිකක් ඕන, කොසු ටිකක් හරි. ඊට පස්සේ එයාට ජවයක් තියෙන්න ඕන. හොඳ ජවයක් තියෙන්න ඕන. කවුරු හරි බැස්ස කියලා ලිම්බැම්ම හොදන්න බෑ. අන්න ඒ වගේ අදිචිත්ත කියන ස්වභාවයට අදාළ ලක්ෂණ තුනක් තියෙනවා. මොකද්ද තුන? ලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද ඒ කාරණා තුන? සචේ භික්කවේ කාලේන කාලං යම් පුද්ගලයෙක් තුළ මේ කාලේන කාලං තීනි නිමිත්තානි මනසිකා තබ්බං අදිචිත්ත මනුයුත්තෙන. ඒ කියන්නේ අර මෙතන කියන්නේ ධර්මයේ මේ පැහැදිලි කරන්නේ යම් කෙනෙක් තුළ අදිචිත්ත මනුයුත්තේන. ඒ කියන්නේ සත්ත පඤ්ඤත්තිය බිඳින්න ඕන නะ. අදිචිත්ත සත්ත පඤ්ඤත්තිය බිඳින්න තියෙන්නේ අදිචිත්ත මනුයුත්තේන. විදර්ශනාවට පාදක වෙච්ච අධ්‍යාත්මික වැඩපිළිවෙලක් ඇතුලේ තමයි මේ පඤ්ඤත්තිය බිඳින්න තියෙන්නේ. හරි. එතකොට අදිචිත්ත මනුයුත්තේන භික්කවේ බික්කුණා තීනි නිමිත්තානි මනසිකා තබ්බං. කාරණා තුනක් මනසිකාරය කරන්න. කාලේන කාලම් සමාධි නිමිත්තං මනසිකා තබ්බං. කාලේන කාලම් පග්ඝහ නිමිත්තං මනසිකා තබ්බං. කාලේන කාලම් උපේක්ඛා නිමිත්තං මනසිකා තබ්බං. කාරණා තුනක් ඕන. හරියට ළිඳට බැහැගත්ත මිනිහෙක් ඉන්න ඕන. ඒ මිනිහට ජවයක් තියෙන්න ඕන. නිකන් එහෙට මෙහෙට වැනෙන මිනිහෙකුට මේ කාලාන්තරයක් අපිරිසුදු දෙච්ච බැම්ම හොදන්න බෑ. ඒ වගේම හොදලා අතුල්ලන්න පුළුවන් මොන හරි කොස්සක් පොල්ලෙලි ටිකක් අරන් බහින්න ඕන ඒකට. හරි. මොන හරි කොසු ටිකක් අරන් බහින්න ඕන බැම්ම හොදන්න. එතකොට අන්න ඒ වගේ එක කිට්ටුයි, අවබෝධයට කිට්ටුයි, ගොඩ ඉඳලා කරනවා වගේ නෙමෙයි ළිඳ ඇතුලේ දැන් ඉන්නේ. හැබැයි ඒක ඇතුලේ පිරිසුදු වතුර එන බවක් දකින්න බොන්න බෑ යාට. තව පිරිසුදු වතුරත් ගලාගෙන යාට උල්දී එන පැත්ත පේනවා යාට. දැන් එයාට තේරෙනවා තමන් අනිච්චානුපස්සනාව වැඩුවොත් ද හරියන්නේ අනත්තානුපස්සනාව වැඩුවොත් ද හරියන්නේ නිබ්බිදා එයාට පේනවා කොකද කරන්න කොයි පැත්තින්ද අලුත් වතුර එන්නේ කියලාත් එයාට පේනවා. ඒ සමාධි කුසලතාවේ ඇතුළේ යා ධර්මයට කිට්ටු වෙලා එතකොට ඒක හරියට ලිඳට බැහැපු මිනිහට හයිය තියෙන්න ඕනේ, ජවය තියෙන්න ඕනේ. ජවය වගේ තමයි පග්ගහ නිමිත්ත වීරිය තියෙන්න ඕනේ. සමාධි නිමිත්ත තියෙන්න ඕන. සමාධි නිමිත්ත කියන්නේ අර සත්ත පඤ්ඤත්තිය විසුරුවල බලන්න ඕන. විසුරුවල බලන්න ඕන. උපේක්ඛා නිමිත්ත. ඒ සමාධිය ඇතුළෙම සිත මැදහත් කරගන්න ඕන. සමාධි නිමිත්ත, පග්ඝා නිමිත්ත, උපේක්ඛා නිමිත්ත. හරියට ලිඳට බහපු මිනිහා ඉන්න ඕනේ. යාන් නිකන් පඬරැල්ලක් වගේ වෙලා හරියන්නේ නැහැ. යාට ජවය තියෙන්න ඕන. ලිම්බැම්ම හොදන්න. එතකොට බැම්ම හොදන්න අදාළ දේවල් ටික තියෙන්න ඕන. සමාධි නිමිත්ත. ලිම්බැම්ම හොදන්න හයිය තියෙන්න ඕන. පග්ගා නිමිත්ත. බෑපු මිනිහෙක් ඉන්න ඕන. හරියට උපේක්ඛා නිමිත්ත වගේ. මොකද්ද මේ පින්වත්නි, මේ පුද්ගලයා තුළ පවතින හැකියාවන් තුළ තුන හරියට සමාධි නිමිත්ත වගේ. ඒ කියන්නේ මේ දැන් මොකද්ද මේ බිඳින්න යන්නේ? දැන් එයා සමාධියයි වඩන්නේ, ඉලක්කය මොකද්ද? සත්ත පඤ්ඤත්තිය බිඳින එක. ඇයි බිඳින්නේ? මේ සත්ත පඤ්ඤත්තිය වටේට තමයි සිත උපදින්නේ. සිතක උපදින චෛතසික ධර්ම උපදින්නේ. ඒ ඉපදිච්ච තැන තමයි උපාදානී වෙන්නේ. උපාදානී වෙලා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවය වෙන්නේ. එතකොට ඒ නිසා සත් මේකේ අරබුදේ මොකද? සත්ත පඤ්ඤත්තිය, සත්ව ප්‍රණව ගැනීම. එතකොට සත්වේ කියලා පණව ගන්න බැරි නිසා, ඒ පණව ගන්න බැරි නම් මොකද්ද තියෙන්නේ කියලා බලන්න නම් ඒ බලන්න වෙන ඇහින් නිමි සමාධියෙන්. සමාධි නිමිත්ත තියෙන්න ඕන. මොකද්ද? පින්වත්නි, සත්වේ පුද්ගලයෙක් නැහැ කියලා බලන්න පුළුවන් මට්ටමට විශ්ලේෂණය කරන හැකියාව තියෙන්න ඕන. ඒ හැකියාව නැතුව භාවනා කරලා වැඩක් නැහැ. දැන් උදාහරණයක් විදිහට හොඳට දන්නම දෙයක් ඔය පින්නතුන්ට කියන්නම්. ඔය පින්නතුන් දන්න දෙයක්, සත්වේක් නැත්තම් මොකද්ද මෙතන? මුකුත් නැද්ද? නැතිනවා. මොනවද තියෙන්නේ? සත්වය කියලා ගන්න දෙයක් නැහැ. පඨවි ධාතු තියෙනවා, ආපෝ ධාතු තියෙනවා, තේජෝ ධාතු තියෙනවා, වායෝ ධාතු තියෙනවා, ආකාශ ධාතු තියෙනවා, විඥාන ධාතු තියෙනවා කියලා ඔහොම විසිරුවලා බලන්න ඕන. මොනව හරි භාවනා කරලා හරියන්නේ ඒක සමාධි නිමිත්ත. ඊට පස්සේ ඒ පඨවි ධාතුව විමස විමසා භාවනාවෙන් බලන හැකියාව, පග්ගහ නිමිත්ත, උපේක්ඛා නිමිත්ත. උපේක්ඛා නිමිති කියන්නේ අභ්‍යන්තර පඨවි ධාතුවයි බාහිර පඨවි ධාතුවයි දෙකම සමාන බව දැකලා මඳහත් වෙනවා හිත. අභ්‍යන්තර ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවයි දැකලා මඳහත් කරගන්න දෙකම ධාතු කියලා. අභ්‍යන්තර තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුවයි දෙකම තේජෝ ධාතුවක් විදිහට සමාන බව දැකලා හිත මඳහත් කරගන්නවා. අභ්‍යන්තර වායෝ ධාතුවයි බාහිර වායෝ ධාතුවයි වායෝ ධාතුවක් විදිහට සමාන බව දැකලා සිත මඳහත් කරගන්න. උපේක්ඛා ධාතු බුදුරජාණන් උපේක්ඛා නිමිත්ත ඒකට කියන්නේ. උපේක්ඛා නිමිත්ත. බාහිර අවකාශ ධාතුවයි අභ්‍යන්තර අවකාශ ධාතුවයි දෙකම දැකලා සිත මැදහත් කරගන්නවා. විඥාන ධාතුව. බාහිර විඥාන ධාතුවයි අභ්‍යන්තර විඥාන ධාතුවයි විඥාන ධාතුවක් විදියට විසමපාත නැ සමානයි කියලා දැකලා සිත මැදහත් කරගන්නවා. ඒ මොකක්ද ඒ කිව්වේ? හරි, පඨවි ධාතුව නම් එළියට සමානයි තමයි, ආපෝ ධාතුවත් සමානයි තමයි, තේජෝ ධාතුවත් සමානයි තමයි, වායෝ ධාතුව මේ ආකාශ ධාතුවත් සමානයි නේ, හරි, අවකාශයත් සමානයි. විඥාන ධාතුව මෙදහත් විඥාන ධාතුව සමාන වෙන්නේ කොහොමද? පින්වත්නි, නිකම්ම විඥානේ නෙමෙයි මෙතන කතා කරන්නේ. වේදනා සංඥා සංකාර සහිත විඥානේ. වේදනාව සමානයි. වේදනාව ධාතුවක් විදියට සමානයි. අපි හැමෝටම දැනෙන සැප වේදනාව විසමපාත නැහෙනි. සියලු සත්‍යයන් සමානයි පින්වත්නි. දැන් කාම ලෝකෙ ඉපදිච්ච සත්‍යයන් දෙස බලන්න. පිටනොත්නි, අපිට දැනෙන සැප වේදනාවත් බල්ලෙකුට දැනෙන සැප වේදනාව දෙකම සමානයි. පිටනොත්නි, හොඳට අපේ ඔළුව අත ගන්නකොට අපිට නිින්ද යනවා. හොඳට ඔළුව අත ගන්නකොට බල්ලෙක්ගේ තැඟ අත ගන්නකො යා නිින්දට වැටෙනවා. ධාතු විදියට සමානයි. ධාතු විදියට සමානයි. ඒ අතින්ම තදින් අල්ලන්නකො කෑ ගහලා අපි නැගිටින්නේ. මොකද්ද මේ කරන්නේ කියලා. ඒ විදිහටම බල්ලෙක්ගේ අල්ලන්නේ නැඟ, පූසෙක්ගේ අල්ලන්නේ නැඟ, ඇඟිලි වලින් තද කරන්නේ, උඩ පැනලා දුවන්නේ, නිදාගන්නේ. වේදනාව ධාතුවක් විදිහට විසමපාත නැහැ. සමානයි. ධාතුවක් විදිහට සමා එකයි අභ්‍යන්තර විඥාන ධාතුවත් බාහිර විඥාන ධාතුවත් විඥාන ධාතුවක් විදිහට සමානයි කිව්වේ ඒකයි. සමාන වෙන්නේ කොහොමද? විඥානයේ හැදිලා තියෙන කර්මයෙන් කීකී අපි කිව්වට මේ ධාතු මට්ටමින් මූලික තත්වයේදී සමානයි පින්වත්නි. මොකද නිකම්ම විඥානයේ ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ වේදනාව සංඥාව සංස්කාර සහිත විඥානයේ ගැන. මෙන්න මේ විදියට සමාධිමත් සිතකින්ම මොන සිතකින්ද? සමාහිත සිතකින්ම අභ්‍යන්තර ධාතු ස්වභාවයත් බාහිර ධාතු ස්වභාවයත් සමතාවයකින් එකම තලයකදී එකම තැනකදී එකම මට්ටමට දකිනකොට ඒ දැක්මට කියන්නේ මොකද? ඒ දැක්ම විමස විමසා සිත මෙදහත් කරන එකට කියන්නේ උපේක්ඛා නිමිත්ත. උපේක්ඛා නිමිත්ත. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා මේ ධාතු ස්වභාවය විමසා බලන එක මොකද්ද? ඒ ධාතු ස්වභාවය විමසා බලන එක පින්වත්නි සමාධි නිමිත්ත. ඒක නැවත නැවත විමසා බලනවා. ඒ අර සමාධියට සමවැදුනට පස්සේ ඒක විමසා බලන එක අයින් වෙලා සිත වෙන තැනකට පවත් වෙන්න පුළුවන්. වෙන වෙන මානසිකාරයන් පවතින්න පුළුවන්. ඒ අනුවම මානසිකාරය කරන්න තියෙන ඕන එක තමයි පග්ගහ නිමිත්ත. මේ ධාතු ස්වභාවය සහ බාහිර ධාතු ස්වභාවය ධාතු ස්වභාවයක් විදියට සියලු සත්වයන් තුළ සමානව පවතින විදිය සමතාවයකින් දකින විදිය සමතාවයකින් දැක දැකා සිත මඳහත් කරගන්න. එතකොට ලෝකේ උපදින්න හිතෙන්නේ ඇයි? මම මේ විඳින සුඛ වේදනාවත් ලෝකේ විඳින සුඛ වේදනාව වැටහෙන එක ඇතුලේ වෙන විසමපාතයන්නේ. අමුතු වේදනා විඳින්න ලෝකෙට මම යන්න ඕන කියලා මේ හිත ඉල්ලන්නේ භවයේ ටිකක් දුර්වල වෙන්න පටන් ගන්නවා. භවයේ අනුව පවතින සිත දුර්වල වෙන්න පටන් ගන්නවා. භවයේ රැඳෙන්න ඕන කියන අදහස එන්නේ නැහැ පින්වත්. ටිකක් දුර්වල වෙනවා. උපේක්ඛා නිමිත්ත විසින් තමයි තුන් භවය හකුලන්නේ. උපේක්ඛා නිමිත්ත කියන එක භාවනා කරන යෝගාවචරයෙකුට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. උපේක්ඛා නිමිත්ත කියන එක. එතකොට මේ උපේක්ඛා නිමිත්ත කියන එක භාවනා කරන යෝගාවචරයෙකුට බොහෝම අවශ්‍ය දෙයක් පින්වත්නි. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් අවශ්‍ය දෙයක්. උපේක්ඛා නිමිත්ත. එතකොට මේ උපේක්ඛා නිමිත්ත කියන එක විසින් තමයි භවයට සත්‍යාව ඇදෙන එක නවත්තන්නේ. භවයේ පැත්තට ඇයි ඔක්කොම දාද? අනේ මේ අමුතු වේදනාව විඳින්න දිව්‍ය ලෝකයක යන්න ඕනේ. දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට දැනෙන සුඛ වේදනාවයි මට දැනෙන දුක වේදනාවයි දෙකම සමානයි. ආයි වෙනසක් නැහැ. හැබැයි දිව්‍ය ලෝකයේ දිවියන්ට වගේ හොඳට කණ්ඩ තියෙන බව ඇත්ත. දිව්‍ය සලුපිලිබේ පහළ වෙන බව ඇත්ත. හැබැයි මම ඇඳුම් ඇඳහම ඇති වෙන සුඛ වේදනාවත් දෙවියන්ට දිව්‍ය සලුපිලි පොරවා ගත්තම ඇති වෙන සුඛ වේදනාවත් වේදනාවක් විදියට නම් සමානයි. දෙවියන් රූප බලනකොට රූප සංඥාවත් මට දැනෙන රූප සංඥාවත් සමානයි. ඒක ඇතුලේ උපදින, ඒ කියන්නේ මේ චෛතසික ධර්ම සිත ඉපදিলা සිත තුල සිත පවතිනකොට සිත තුල පැන නගින චෛතසික ධර්ම විසමපාතයක් නැහැ සමානයි කියලා දකිනකොට පින්වත්නි ඒක ගැන සිත මැදහත් වෙනකොට උපේක්ඛා සහගත වෙනකොට ඒ උපේක්ඛා සහගතකම ඇතුලේ මහ පුදුම තරම් ආයක කියන්න බෑ පින්වත්නි. පුදුම තරම් මේනම් මේ භාවනා කරන කෙනා වචන තුනක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද්ද? සමාධි නිමිත්ත, පග්ඝා නිමිත්ත, උපේක්ඛා නිමිත්ත. මේ තුන නැත්තම් අර නිරෝධ සමාපatti වෙනකොට වෙන වෙන සමාපatti වලට එකතු වෙන්න පුළුවන්. හරි, එතකොට මෙන්න මේ විදියට ඒක හරියට ලිඳට බැහැපු මිනිහා ලිම් බැම්ම හොදන්ට ලිඳේම වතුර ටික පාවිච්චි කර කර ආපු ලිඳේම වතුර ටික පාවිච්චි කර කර ලිම් බැම්ම හොදාරින්ට කොස්ස පාවිච්චි කරනවා වගේ ලිම් බැම්ම හොදාරින්ට ජවය ගත්තා වගේ ලිම් බැම්ම හොදාරින්ට මෙයා තුල ඇති වෙන කැපවීම සහගත මැඩපිලිවෙල වගේ තමයි පින්වත්නි සමාධි කුසලතාවය. ලිඳේදී ඒක කරන්න වෙන්නේ. ගොඩදි කරන්න බෑ. ගොඩදි කරන්න ටික හරියට මොකද උපමා කරේ? අදිශීල. අදිශීල ගොඩ දුරයි. සත්‍ය අවබෝධයට ළඟ නෑ. ඔයලා ඔය පන්සල් ගිහින් රකින්න සිල් තියනව නේද? සත්‍ය අවබෝධයට දුරයි. නිවන්ට කිට්ටු නෑ ඒක. ගොඩාක් දුරයි. ආයි ළඟපාතකත් නෙමෙයි. හැබැයි නිවන්ට සම්බන්ධයි ඒක. විමුක්තියට විමුක්තියෙන් ගැලවිච්ච එකක් එහෙම නෙමෙයි පන්සලේ කරන සිල්. විමුක්තියෙන් වෙන්වෙච්ච එකක් එහෙම නෙමෙයි. සම්බන්ධයි, දුරයි ගොඩක්. දුරයි. එතකොට මේ ඒ දුර ඉඳලා කරන එකත් ළිඳට බැහැලා කරන එකත් දෙකම අයිති මොකටද? මාර්ග ඥාණයට. හැබැයි දෙකම අයිති මාර්ග ඥාණයට. අපිට වචන තුනක් ඇතුළේනේ අවබෝධය, කියන්නේ මගඵල ලැබෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය මාර්ග ඥානේ ඵලය. සම්මාදිට්ඨිය මාර්ග ඥානේ ඵලය. මුලින්ම චිත්තචෛතසික ධර්මයන්ගේ ස්වභාවයත් අරමුණු වල ස්වභාවයත් අරමුණ වටේට ගොඩනැගෙන සිත උපදින විදියත් සිතේ හටගන්න චෛතසිකත් සිත උපදිනවා නම් පවතිනවා නම් සිත තුළ චිත්තචෛතසික ධර්ම හටගන්නවා නම් ඒක ආරම්මණයක් නිසාම බවත් ආරම්මණයක් නිසාම බවත් අරමුණු වෙන්නේ රූපාරම්මණ සද්ධාරම්මණ ආදී බවත් අතීතේ අරමුණු වී අනාගත අරමුණු වී පුද්ගලයා තුළ චිත්තචෛතසික ධර්ම හට ගන්න බව අතීතේ කුසලා කුසලයන් අරමුණු වී අනාගත කුසලා කුසලයන් අරමුණු වී චිත්තචෛතසික ධර්ම ප්‍රවාහයක් හට ගන්න බවත් බරපතල මරුබුදය මොකද්ද? සත්ත පඤ්ඤත්තිය පඤ්ඤත්තිය පදනම් කරගෙන ගොඩනැගෙන සිතේ ඉපදීම සහ සිත තුළ හටගන්න සිතුවිලි ප්‍රවාහය චෛතසික ධර්මයන්ගේ ප්‍රවාහය මේ විදිහට ඔක්කොම කිව්වේ මොකද්ද? මේක ඇතුලේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය එක හරියටම හරි නෑ. හරියටම හරි නෑ. හරියටම හරි එක මොකද්ද? හරියටම හරි එක තමයි මාර්ග ඥානය. මාර්ග ඥානයේදී තමයි යාට මේක යාට ගෝචර වෙන්නේ. මාර්ග ඥානයේදී තමයි මේ தත්ත්වය යාට දැනෙන්නේ. එයාට දැනෙන්න ගන්නවා මේක. මේ தත්ත්වය. එතන මේ මාර්ග ඥානයේ අයිත් තමයි ළිඳ උඩ ඉඳලා කරන් ටිකක් අයිති. ඇයි මේ වැඩෙත් ළිඳ පිරිසුදු වතුර බොණ්ඩ හිතාන ඉන්න කෙනෙකුට කරන්න ඕන දෙයක් මේක. එතකොට සීලයක් නැතුව සමාධිය වැඩුවොත් මොකද්ද වෙන්නේ? සීලයක් නැතුව සමාධිය වැඩුවොත් හරියට ලිඳ අර අවුරුදු 100,000 ගණනක් පල් වෙච්ච ලිඳකට ඉහින් නැතුව බැහැගත්තා වගේ වෙනවා. ඉහින් නැතුව ලිඳට බැස්සොත් හරියන්නත් පුළුවන් සමහර විට. උඩ ඉඳලා තිහින්න පුළුවන් වෙයි. මතක තියාගන්න උඩ ඉඳලා ලිඳට බැහැලා ඉහින්ද වෙන්නේ ලිංකට ගොඩාක් ළඟනම් විතරයි. ලිංකට ගොඩාක් කිට්ටුනම් විතරයි. අනිත් එක තමයි වතුර පරිමාව කොච්චරද කියලා අපි දන්නේ නැහැ. අනිත් එක තමයි ළිඳට බැස්සොත් ඇති වෙන ආසාත්මිකතාවේ මරණේ උනත් උදා කරන්න පුළුවන්. සමහර පල් වෙච්ච වතුරවල තියෙන වෛරසකාරකයන්ගේ බැරෑරුම්කම ගැන අපිට කිසිම අදහසක් නැහැ. ඒ නිසා ඒ සමාධි කුසලතාවය ඇතුලේ ධර්මයෙන් විසවෙන්නත් පුළුවන්. කියන්නේ මේ මිත්‍යා සමාධියකට අහු වෙන්න පුළුවන්. සීලයක් නැතුව. සීලේ කෘත්‍ය අවශ්‍ය වෙන්නේ අන්න එතනට. සීලේ නැතුව සමාධිය වැඩුවොත් හරියට ගොඩ ඉඳලා වතුර හින් නැතුව ලිඳට පැනගත්තා වගේ. ඒකෙන් ස්ථීරව අසාත්මිකතා එන්න පුළුවන්. ආසාත්මිකතා එන්න පුළුවන්, ශරීරගත වෙන්න පුළුවන් යම් විසක්. මේ මතක තියාගන්න මේ හින ලිඳ අවුරුද්දක් දෙකක් තුනක එහෙපු නැති ලිඳක් එහෙම නෙමෙයි. අනාදිමත් කාලයක් තිස්සේ සසරින් පල් වෙලා අනාදිමත් කාලයක් තිස්සේ අවිද්‍යා සහගත මහා බරපතල අපවිත්‍ර දේවල් වලින් පල් වෙලා ඒ පල් වෙච්ච එක ඇතුලේ දුර්ගන්ධය තියෙනවා. ඒ දුර්ගන්ධය ආග්‍රහණය වීම පව අවදානම් සහගත නම් ලිද ස්පර්ශ වීම මොනතරම් අවදානම් සහගත වෙන්න ඕනද? මේ නිසා මේ සමා සීලයක් නැතුව සමාධිය නොවැඩිය යුතුයි කියලා අපි කියන්නේ ඒකයි. මේ විදියට ලිම්බැම්ම හොදලා හොදලා නැවත නැවත එයා ඒ ලිඳේ තියෙන වතුර ටික අයින් කරන්න ඕන. නැවත නැවත සීලකින් ජවය ගන්න ඕන. සමාධිය වඩද්දී අපි දැන් සමාධිය අපිට දැන් සිල් වැඩන්නේ ඒ කාලේ තමයි සිල් අපිට දැන් සිල් ඕනේ නැහැ කියලා හිතන්න හොඳ නැහැ. මොකද අර ලිඳේට වතුර එකතු වෙනකොට ලිම්බැම්ම හොදනකොටත් ඉතුරු වෙන වතුර ටික විසිකරන්නම වෙනවා එළියට. ඒ විසිකරන එක සමාධියේ කුසලතාවේ වගේ. අන්න ඒ විදිහට යා බලනකොට එයා අර සමාධි නිමිත්තත් පග්ගහ නිමිත්තත් උපේක්ඛා නිමිත්තත් මනසිකාර්ය කරනකොට යාගේ සිත මැදහත් වෙනවා. එතකොට ඒ විදිහට පිරිසුදු කරනකොට ඒ වතුර නැවත නැවත අයින් කරනකොට පිරිසුදු වතුර ලැබෙනවා. පිරිසුදු වතුර ලැබෙනවා. ඒක හරියට අතාපනං අතාපරං විඤ්ඤාණං චේවා සිස්සති. අවශේෂ වෙන්නේ අවශේෂයි දැන්. බොර වතුර නෑ, ලිම්බැම් පිරිසුදුයි. දැන් එක දෙයක් අවශේෂ වෙනවා. මොකද්ද? පිරිසුදු වතුර අවශේෂ වී තිබෙනවා. ඒක බුද්ධ ශාසනය කියනවා අතාපරං විඤ්ඤාණං චේවා අවශිස්සති. පින්වත් මහණෙනි, දැන් අතාපරං දැන් එයාට ඉතුරු වෙනවා. අවශේෂති අවශිස්සති අවසිත්‍සති අවශේෂ වෙනවා. මොකද්ද? පරිසුද්ධම් පරියෝදාතං පිරිසුදු විඥානය. පරිසුද්ධම් හරියට පිරිසුදු වතුර වගේ. ඒ පිරිසුදු වතුර තිබ්බා කියලා ඒ වතුර බොන්න බෑ. පිරිසුදු වතුර තිබ්බා කියලා පිපාසය සංසිඳනවද? නෑනේ. පරිසුද්ධම් පරියෝදාතම් ඒ පිරිසුදු විඥාණයෙන්, පරිසුද්ධම් පරියෝදාතම් කේනච විඥානං කිං විජානාති, ඒ පිරිසුදු විඥාණයකින් පින්වත්නි කුමක්ද දැනගන්නේ? සුඛන්තිපි විජානාති දුක්ඛන්ති. දැන් නාම සංස්කාර විදර්ශනා කරන්න ඕන. ඒ කියන්නේ ඒ විදර්ශනා පග්ඝා නිමිත්ත, උපේක්ඛා නිමිත්ත, සමාධි නිමිත්ත ඔස්සේ විදර්ශනා කරනකොට ඇතිවෙච්ච සිත, ඒ වෙලාවේ හැටගත්ත සිත එයා විදර්ශනා කරන්න ඕන. විදර්ශනා කරන අතාපරං විඥානංචේව අවසිස්සති, අවශේෂ වෙනවා පරිසුද්ධම් පරියෝදාතම් පිරිසුදු විඥානයක්. පරිසුද්ධම් පරියෝදාතම් කේනච විඥානං කිං විජානාති. පින්වත් මහණෙනි, මේ පිරිසුදු විඥාණයෙන් කුමක්ද එයා දැනගන්නේ? සුකම්තිපි විජානාති, සමාධිය වඩනකමේ ඇතිවෙච්ච සුඛ වේදනාව. හරියට අර පිරිසුදු වතුර පැමිණිය බව දකිමින් දකිමින් ප්‍රබෝධමත් වෙන්න ඕන බොණ්ඩ කලී. පරිසුද්ධම් පරියෝදාතං කේනච විඥානං කිං විජානාති, සුකම්තිපි විජානාති, දුක්ඛන්තිපි විජානාති, අදුක්ඛම සුකම්තිපි විජානාති, සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමේති පජානාති. ඒ මොහොතේම ඇතිවෙච්ච සමාධි කුසලතාවේ මත පීඨා ඇතිවෙච්ච යම්කිසි ආකාරයක සිත තුළ චෛතසික ධර්ම ටිකක් ඇද්ද, සුඛ වේදනාවක් ඇද්ද, ඒ සුඛ වේදනාව පස්සම් පටිච්ච උපජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ, ඒ සුඛ වේදනාවත් හේතුඵල ධමෙන් හටගත්ත විදියත් නැති වෙලා යන විදියත් බැලුවොත් ඵලයටපත් වෙනවා. ඔන්න ඕක තමයි සම්මාදිට්ඨියේ මාර්ග ඥානයේ ඵලය. ඔන්න ඔය රටාව යම් කෙනෙක් පාවිච්චි කළොත්, ඕක පාවිච්චි කළොත්, ඒ පාවිච්චි කළොත් එයාට මොකද්ද වෙන්නේ? සත්ත පඤ්ඤත්තිය බිඳිලා, ඒ ශ්‍රාවකයා කෙලෙසුන්ගේ මිඳිලා අමා නිවනටපත් වෙනවා. ඒ බඳු අමා නිවනක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලා සියලු දෙනාටම උපනිශ්‍රය වේවා. අදත් මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කළේ අංක 19 දුම්රියපල පාර සීදුව නිවසේ පදිංචි පද්මා කහවල මහත්මිය. එතුමි හරීම සත්පුරුෂ කෙනෙක්. නිතර ධර්මයට ඉතා බරපතල කැමැත්තකින් ධර්මයේ දියුණු කරන කෙනෙක්. ඒ පද්මා කහවල මහත්මිය දූ දරුවන් ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස විසින් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් පද්මා කාවල මහත්මියටත් විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන තමන්ගේ පුතණුවන් ඇතුළු අනිකුත් ලංකාවේ සිටින දරුවන් සියලුම දෙනා එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. විශාල පිරිසක් අද මේ මැදිරියට රැස් වෙලා තිබෙනවා. ඉතින් මේ හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පද්මා කහවල මහත්මිය ප්‍රධාන දරුවන් ඇතුළු මෙතනට සම්බන්ධ වුණු ඔබ හැම දිනාටම මේ කුසල් නිවන් මඟ පූර්ණේ කරගන්නට ධර්ම දානයක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. විශේෂයෙන්ම පද්මා කහවල මහත්මිය මේ මාසිකව සිද්ධ කරන දේශනා මාලාවම සිද්ධ කරන ප්‍රධාන අරමුණ වන්නේ නොම්බර 19 දුම්රියපල පාර සීදුව ලිපිණේ පදිංචිව සිට පරලෝකප්‍රාප්ත වුණු විශ්‍රාමල තැපැල් ස්ථානාධිපති DP කහවල මෙතිතුමන් වෙනුවෙන් බොහෝම විශාල ධර්ම දානමය පින්කම් දන් දීමේ කුසල් නොඑක් ආකාරයෙන් සිද්ධ කොට එතුමන්ට අනුමෝදන් කරනවා. බොහෝම සත්පුරුෂව එතුමන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වෙලා මේ ධර්ම දානමය කුසල් වලින් මිනිසු ගොඩාක් ජවය ගන්නවා, පිළිවෙත් පුරන්ට උපකාරය ගන්නවා. ඒ සියලුම කුසල් එතුමන් ඇතුළු මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට විශේෂයෙන් පද්මා කහවල මහත්මියගේ නමින් මියගිය අනිකුත් වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ටද මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ඉතාම මෙත්සිතින් එතුමිය නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. සීදුව සිරි සුගතාරාම් විහාරස්ථානයේ වැඩවාසය කරන මඩුගස්තලාවේ විමල බුද්ධි නායක ස්වාමීන් වහන්සේටත්, මෙතනට හැමදාමත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ අනිකුත් මේ පඬිත හාමුදුරුවන් වහන්සේටත්, සියලු ලක්වාසී ලෝකවාසී පූජනීය මහා සංඝරුවනටත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම ධර්ම ශ්‍රවණය කරන මේ පින්තුන් සියලුම දෙනාට මේ කුසල් උපනිස්තරය වේවා. මේ ඇත්තන්ගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. කායික යහපත වේවා, මානසික යහපත වේවා. නිදුක් නිරෝගී සුව වේවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, මේ සියලුම කුසල් තම තමන්ගේ సంతానගත ජීවිත නිවි මේ ගෞතම බුදුසසුනේදීම අපට හැම දිනාටම මගඵල පූර්ණී කරගන්නටම මේ කුසල් ධර්ම ශ්‍රවණී කරපු සියලුම දෙනාට මේ කුසල් හේතුපකාර වේවා. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පිනෙන නොපිනෙන හැම දිනාටමත් ඒ වගේම අපේ පద్මා කහවල මහත්මිය ඇතුළු සියලුම දෙනාටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ